මීළඟට ගරු ජගත් පුෂ්පකුමාර මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා.
උලසනාරුඩ ගරු මන්ත්‍රීතුමනි, මම මීට පෙර
ඔබ ප්ලීස් මූලාසනයේට ගරු වීරසුමන වීරසිංහ මන්ත්‍රීතුමා. ඔබතුමා කතා පටන් ගන්න.
ගරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි, මීට පෙර මම අදහස් දක්වන්නට හිටියත් එදා ලැයිස්තුවේ වෙලාව සම්බන්ධ ගැටලුවක් නිසා මම ඒ කතාව හන්සාට් ගත කරලා තිබුණත් අද පොඩි මොහොතක් හරි මේ ලබා ගැනීමට හැකිවීම සම්බන්ධව මම සතුටු වෙනවා. අද අපි දැක්ක විවිධ කතා රාශියක්. අපිට මතක නැති වුණා දැන් මේ තෙල් මිල ගැන කතා කරනවා, ගෑස් මිල ගැන කතා කරනවා, මිල වැඩිවීම ගැන කතා කරනවා. තෙල් ලීටරේ ඩීසල් ලීටරේ රුපියල් 1200ට ගත්තා පොලිමේ ඉඳලා දවස් 4-5. ගෑස් ටික නැතුව ගෑස් පොලිමේ මැරුණා කියලා කතා කරා. ගෑස් සිලින්ඩරේ රුපියල් 7000ට ගත්තා. විදුලිය පැය 14ක් කැපුවා. විදුලි බිල ගැන කතා කරනවා. අපිට ඒත් මේ අවශ්‍යතාවය සම්පූර්ණ. දැන් රුපියල් 1200ට ලීටරේ ගන්නකොට කවුරුත් ඒ ගැන කතා කරන්නේ නැහැ. මේක වැඩි වෙන විදුලි බිල ගැන කතා කරන, විදුලිය කපනකොට කිව්වේ අපිට කොයි වුණා කමක් නැහැ, විදුලි ටික අවශ්‍යයි කියලා. නමුත් මේ අවස්ථාවේ අපි විපක්ෂ නායකතුමාට ආරාධනා කරා මේ රජයේ බාර අරගෙන කටයුතු කරන්න අපි උදව් කරනවා, පක්ෂ පාට ભેදයෙන් තොරව බාර ගන්න කිව්වා. මේ මරාලේට කරගහන්න බෑ කියලා එතුමා කිව්වා. මේ ජනතාව පීඩාවලට පත් වෙලා ඉන්න වෙලාවේ තමන්ගේ බලය ගැන හිතලා එතුමා මරාලේට කරගහන්න බෑ කියලා කර ඇරියා. මුදා අපි ස්තුතිවන්ත වෙනවා ගරුරණී වික්‍රමසිංහ මැතිතුමා. තනි මන්ත්‍රීවරයෙක් හැටියේ පක්ෂ නියෝජනය කරන්න හිටියේ එතුමා විතරයි. එතුමා ඒ වගකීම අරගෙන මේ රටේ තිබුණු ඒ ප්‍රශ්න ටික විසඳන්න ක්‍රමක්‍රමයෙන් කටයුතු කිරීම ගැන අපි සතුට පළ කර ගමම්ම. එතුමාට ඒ ස්තුතිය හා ගෞරවය පළ කරන්නත් මේ අවස්ථාවක් කරගන්න ඕනේ. ඒ වගේම 74 වසරක තිබුණු මේ තියෙන සියලු පාලනය කරපු සියලු දෙනාගේම වගකීමක්. ඔය ඔක්කොම ගන්න ඔක්කොම මේ 74 පක්ෂ විපක්ෂ මේ දෙපැත්තේ ඉන්න අයට ඔක්කොම කණු බේරුවල් බොක්කට වගේ. මම මේ අවස්ථාවේ සිහිපත් කරන්න කැමති 58 ශ්‍රී කෝලහලයේ වෙලාව. ඒ වෙලාවේ කොයිතරම් දේපළ නැස්ති වුණාද? 48න් පස්සේ අවුරුදු 10කට පස්සේ 1971 ජනතා විමුක්ති පෙරමුණේ අරගලය නිසා, ඒ සිවිල් අරගලය නිසා කොයිතරම් ජන ජීවිත නැති වුණාද? කොයිතරම් නැස්තියක් ඇති වුණාද? කොයිතරම් රට ආපස්සට ගියාද කියන එක මම හිතන්නේ අපේ සැලකිල්ලට භාජනය කරන්න ඕනේ. දැන් මේ ජනතාවට අපි අනිත් පැත්තෙන් කියන්න ඕන බලන්න, 83 LTTE අරුබුදය, ඒ ත්‍රස්තවාදය, අවුරුදු 30ක් තියෙන යුද්ධය, මහ බැංකුවට බෝම්බ ගැහුවා, මහ බැංකුව විනාශ කරා, දළදා මාලිගාවට බෝම්බ ගැහුවා විනාශ කරා, ජාත්‍යන්තර ගුවන් තොටුපළ ගුවන් යාන විනාශ කරා, මේ සියල්ලටම ණය අරගෙන තමයි මේ නැවත ප්‍රතිසංස්කරණය කරන්න කටයුතු කරේ. ඒ වගේම 88-89 ජනතා විමුක්ති පෙරමුණේ දේශ ප්‍රේමී ජනතා ව්‍යාපාරේ නාමේ, මම දන්නේ ජනතා විමුක්ති පෙරමුණ අද මාලිමාව නාමයෙන් කරන්න යන එකද දන්නේ? මොකද දැන් කියන්නේ ජාතික බලවේගය කියලානේ. ඉතින් දැන් ජනතා විමුක්ති පෙරමුණ දේශ ප්‍රේමී ජනතා ව්‍යාපාර හැටියට කටයුතු කරේ. අද ජනතා විමුක්ති පෙරමුණ මාලිමාව කියාගෙන මේ යනවා. ඉතින් මේවා සම්බන්ධව අපේ ජනතාව ඉතාම බුද්ධිමත්ව කල්පනා කිරීම සුදුසුයි කියන එක මම මතක් කරන්න ඕන. ඒ වගේම අනිත් පැත්තෙන් කියන්නේ මොකද්ද? බදු අඩු කරන්න ඕන, තෙල් මිල අඩු කරන්න ඕන, විදුලි බිල අඩු කරන්න ඕන, ජලය බිල අඩු කරන්න ඕන, ඔක්කොම ඇත්ත. සියල්ලම පිළිගන්නවා. මමත් කියනවා. මමත් යෝජනා කරන්නේ මේ සියල්ලම අඩු කරන්න ඕන. මේ අඩු කරන ගමන් පරි වැඩි කරන්න ඕන, තෙල් මිල අඩු කරන්න ඕන, දීමනා වැඩි කරන්න ඕන, ඊළඟට විදුලි බිල අඩු කරන්න ඕන, සමෘද්ධිය දෙන්න ඕන, අස්වැසුම දෙන්න ඕන. මම දන්නේ මේක මොන ආකාරයට ගැලපෙනවද කියන එක. ඒ නිසා තමයි ගරු මුදල් අමාත්‍යතුමා හැටි අතිගරු ජනාධිපතිතුමා කිව්වේ මේවට තවත් යෝජනා තියෙනවා කරුණාකරලා ඉදිරිපත් කරන්න. ඒ යෝජනා ඉදිරිපත් කරන්න. විකල්ප යෝජනා නැහැ. මේ දවස් කීපේ මොනවද කතා කරේ? මේ ක්‍රිකට් එකක් අල්ලගෙන දඟලුවා. අනිත් පැත්තෙන් දැන් කෝප් එකක් අල්ලන් දඟලනවා. මේ යෝජනා ඉදිරිපත් කරන්න ඒව කතා කරන්නේ නැහැ කවුරුත්. මේවා තමයි අද විවාද කරන්න ඕනේ. මේවා විවාද කරන්න ඕන. රට ගෙනියන්නේ කොහමද? විකල්ප යෝජනා මොනවද? ජනාධිපතිතුමා නැත්තම් ඊළඟට කවුරු හරි බලාගෙන ඉන්න සූට් මහගෙන ඉන්නෝනම් කොහමද ඒගොල්ලන් ලෑස්ති වෙලා ඉන්නේ කරන්නේ කොහොමද කියන එක අඩු ගන්න අදහසක් දෙන්න අපි බලයට આવත් කරන්න මෙහෙම හරි කියන්න පුළුවන්. ඒ නිසා සමහර අය කොහමද අපි වමේ දැන් වමේ කට්ටිය දඟුනේ ඇමරිකාවේ කතා කරන්නේ වමට දැන් ගිහිල්ලා වැඩ කරන්නේ දකුණේ. ඉතින් මේ මේවා ජනතාව රවට්ටන වැඩ පිළිවෙල් කරන්න එපා කියන එක මම කියන්න ඕන. ඉතාම වැදගත් යෝජනා රාශියක් මේ අඩු මේක ඉදිරිපත් වුණා.
විශේෂයෙන්ම විනාඩි 2ක කාලයක් තියෙන කරුණන්ත. තව විනාඩි 2ක කාලයක් තියෙනවා.
මම හිතන්නේ නැහැ විනාඩි 3ක් ගියා කියලාවත්. 2016 සිට සැලසුම් කරපු 2000 හම්බෙගමුව කොටහෙර මංකඩ අලුත්තාව කහකුරුල පැලස්ස ජල ව්‍යාපෘතිය සඳහා බට මිලදීගෙන තියෙනවා කරු මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි. මේ සඳහා සිවිල් වැඩ පිළිවෙල වැඩ ඉවර කරලා මේ පානීය ජලයේ ජනතාවට ලබා දීම සඳහා අවධානය යොමු කරන්න කියලා මම මුදල් අමාත්‍යාංශයට යෝජනා කරන්න කැමතියි. ඒ වගේම පින්නවල කිතුල්ගල මේ කේන්ද්‍රයක් හැටියට සංචාර කේන්ද්‍රයක් හැටියට හඳුනාගෙන ඒ වගේම ගලිගමුව නගරය සංවර්ධනය කරාම සේම උඩවලව ලුණුගම් වෙහෙර යාල අබේ භූමිය පමණක් නෙමෙයි ආරුගම්බේ පොතුවිල උල්ල ඒ වගේම ඇල්ල යන ප්‍රදේශය මත්තල ඉඳලා විනාඩි 20කින් එනවා ඊළඟට නගරය තනමල්ල නගරය නැත්නම් ඇල්ලවායි නගරය නැත්නම් බුත්තල නගරය ඒ වගේ සංචාරක ව්‍යාපාරයක් හැට අරගෙන මේ නගරවලින් එකක් සංවර්ධනය කිරීමේ අවධානය යොමු කළ යුතුයි කියන එක මම විශේෂයෙන් මේ අවස්ථාවේ මතක් කරන්න කැමැති. ඒ වගේම අපි ස්තුතිවන්ත වෙනවා බදුල්ල රෝහලට හර්ද පෙනහලු පුනර්ජීවන එකකයක් පිහිටවීම සම්බන්ධව ඒ වගේ මොණරාගල රෝහලෙත් මේ වගේම දිනුව වැඩිකරන්න අවධානය යොමු කළ යුතුයි කියලා මම යෝජනා කරනවා. ඒ වගේම පාරම්පරික වේදගම සම්බන්ධ දේශීය ඖෂධ සම්බන්ධව කටයුතු කරනකොට විශාල වශයෙන් තියෙනවා මේ දේශීය ඖෂධ එක පැත්තකින් ඩිහයිඩ්‍රේට් කරලා එහෙම නැත්නම් මේ සම්බන්ධ කුඩු හැටියට පැකට් හැටියට සකස් කරලා දේශීය වශයෙන් විශාල ඉල්ලුමක් තියෙනවා විදේශගතව මෙන්න මේවා ඇති කරන්න. අද මුරුංග කොළ ටික අරගෙන විශාල වශයෙන් අද අපනයන කරන වැඩසටහන තියෙනවා. මේවා වැඩි දියුණු කරන්න අපේ සෞඛ්‍ය අමාත්‍යතුමත් ඉන්නවා. වැඩි දියුණු කරලා මේ අපනයන කිරීමට වැඩපිළිවෙළ සම්බන්ධව අවධානය යොමු කළ යුතුයි කියන එක මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. ඒ වගේම කඳුකර දශකයේ මේ අයවැය යෝජනාව තියෙනවා. අතිකරු ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කරන්න කැමතියි.
සබරගමුව
පළාත විනාඩියක් දෙන්න. සබරගමුව පළාත මධ්‍යම පළාත බදුල්ල ගාල්ල තාල කළුතර කුරුණෑගල වගේ දිස්ත්‍රික් ඇතුළත මොණරාගල දිස්ත්‍රික්කයේත් ඇතුළත් කළ යුතුයි. මොකද විශාල කම්කරුවන් පතු කම්කරුවන් සංඛ්‍යාවක් ඉන්නවා. බඩල්ගුඹර ප්‍රදේශයේ බිබිල පත්ත බිබිල 400 කොටය 200 කොටස මේ සම්බන්ධව මම හිතන්නේ මේක වැරදීමකින් දන්නේ නැහැ මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට කරුණා කරලා මේ මොණරාගල දිස්ත්‍රික්කයේත් මේකට ඇතුළත් කළ යුතුයි කියන එක මම සඳහන් කරන්න කැමතියි. ඒ වගේම
අවසන් කරන්න කරමන්තුමා
විශේෂයෙන්ම
අවසන් කරන්න
මම කාල සීමා විශාල වශයෙන් අදහස් තිබුණත් මේ කාලය හරස් වීම සම්බන්ධව මම කනගාටු වෙනවා. අද ප්‍රමාණවත් නොවීම සම්බන්ධව මේ සම්බන්ධව විශේෂ මම ඉදිරිපත් කරපු කාරණා සම්බන්ධව අවධානය යොමු කළ යුතු කියලා මතක් කරමින් අවස්ථාව ලබා දීම සම්බන්ධව ඔබතුමාට ස්තුතිය පළ කරමින් මම නිහඬ වෙනවා. පොමිස්
බොහොම ස්තුතියි ගරු වෛද්‍ය තිලක් රාජපක්ෂ මහත්මයා. ඔබතුමාට විනාඩි 15ක කාලයක් තියෙනවා.
ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, කාලය එච්චර ලැබීම සම්බන්ධව බොහොම සතුටු වෙනවා. මම හිතන්නේ වසර 3මාරට පස්සේ තමයි එහෙම කාලයක් හම්බ වෙන්නේ. අපි සාමාන්‍යයෙන් කියන දෙයක් තමයි අපි කටවචනෙට මේ රටේ තියෙන උත්තරීතරම ආයතන මේ පාර්ලිමේන්තුව කියලා. අපි එහෙම කියන්නේ සමස්ත ජනතාවටම ජීවත් වීමට සුදුසු සාධාරණ වටපිටාවක් සකස් කිරීමට නීතිය හා සාමයත් ආරක්ෂාවත් තහවුරු කරමින් අධ්‍යාපනය, සෞඛ්‍ය, විදුලිය, ජලය වැනි අත්‍යවශ්‍ය සේවාවන් සුරක්ෂිත කරමින් එවගේම රැකියා හා ආදායම් ඉපයීමේ මාර්ග සහතික කරමින් ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීමේ මූලික වගකීම දරන ආයතනය තමයි මේ ආයතනය. එතකොට කවුද මේ වගකීම දරන්නේ? විධායක විදියට ජනාධිපතිතුමත්, ව්‍යවස්ථායක දායක විදියට මේ ඉන්න 225ක් අපි ඔක්කොම එකතුල තමයි වගකීම දරන්න ඕනේ. හැබැයි කාලෙන් කාලයට රටේ ඇතිවෙන ජනවාර්ගික ගැටුම්, සුනාමිය වැනි ස්වභාවික විපත්, එවගේම කොවිඩ් වැනි ගෝලීය වසංග තත්ත්වයන්, එවගේම මේ වෙනකොට තියෙන රුසියානු යුක්‍රේන, එවගේම ඊශ්‍රායල් පලස්තීන වගේ යුද ගැටුම් නිසා සමහර වෙලාවට ගෝලීය ආර්ථිකයක් එක්ක ගැටෙන රටක් හැටියට අපිට සමහරවිට මේ දේවල් 100%ක් ඉෂ්ට කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි එහෙම වුණා වුණත් අපිට යම් කිසි වගකීමක් තියෙනවා මේ කිව්ව කරුණු කාරණා ඉෂ්ට සිද්ධ කරන්න මේ පාර්ලිමේන්තුවක් හැටියට කටයුතු කරන්න. ඒ නිසා තමයි පෞගේ දවස්වල මේ ශ්‍රේෂ්ඨාධිකරණ ඓතිහාසික තීන්දුව දෙකක් දුන්නේ. එකක් තමයි මම මේ පුද්ගලයන්ට කාටවත් ගරහන්න කියනව නෙවෙයි. නමුත් තීන්දුව හැටියට පාස් ප්‍රහාරයේ වළක්වා නොගැනීම සම්බන්ධව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටත්, ඒ වගේම පහුගිය කාලේ මේ ආර්ථික කඩාවැටීම නිසා මූලික මිනිස් අයිතිවාසිකම් කඩ වුණා කියලා අපේ හිටපු ජනාධිපතිමාටත්, අගමැතිතුමා, මුදල් ඇමැතිතුමා ඇතුළු මහ බැංකු අධිපතිවරයා සියලු දෙනාටමත් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දුන්නා. මේ තීන්දුවෙන් ප්‍රකාශයට පත් වෙන්නේ මොකද්ද? අපි ඡන්දයක් ඉල්ලන්න, බලයක් ඉල්ලගන්න, රාජ්‍යයක් පිටව ගන්න අපි ගමින් ගමට ගිහලා මිනිස්සුන්ට දෙනවා යම්කිසි පොරොන්දු ප්‍රමාණයක්. ඒ බලය ලැබුණට පස්සේ ඒ පොරොන්දුව සාමාන්‍ය පොරොන්දුවක් නෙවෙයි, ඒක නෛතික බැඳීමක් කියන කාරණේ තමයි මේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කරලා තියෙන්නේ. ඒ නිසා මම හිතනවා මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ අපි ඉදිරිපත් කරන අයවැය ලියවිල්ලත් ඒක නිකම්ම නිකම් කියවිල්ලක් නෙවෙයි, නෛතික බැඳීමක් තියෙන ලියවිල්ලක්. ඒ නිසා කෙටියෙන්ම කිව්වොත් 365 දවසක ඉදිරි අනාගතය ගැන මේ රටේ මිනිසුන්ගේ කේන්දරය කියවා දීමක් තමයි. ඒ නිසා අද කිව්වා වුණාට 365 දවසක මිනිසුන්ට අයිතියක් තියෙන මේක තක්සේරු කරලා බලන්න ඒක එහෙම වුණාමද කියලා. ඒ වගේම තමයි මට තව එක කාරණයක් කියන්නට ඕනේ. මේ අයවැය මොනවා හරි දේවල් කොච්චර හරි වැරදි වුණත් සම්ප්‍රදාය තමයි ආණ්ඩුවක් ගෙනාවට පස්සේ ආණ්ඩුවේ ඉන්න හැමෝම උත්සාහ කරනවා ඒක සම්මත කරලා දෙන්න. ඒක වරදක් නෙවෙයි. මං ඊයේ උත්සාහ කරා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු අයවැයක් පරදිච්ච තැනක් කොහෙද කියලා. මං ආර්ථික විශේෂඥයෙක්වත් දේශපාලන විද්‍යාඥයෙක්වත් නෙවෙයි, නමුත් අට එහෙම කාරණයක් හොයාගන්න බැරි වුණා. ඒකෙන් කියන්නේ වෙන මොනවද නෙවෙයි, ගේන අයවැයක් මොන විදිහේ தත්ත්වයේ තිබ්බත් රජයක් ඒක සම්මත කරනවා. මොකද ඒක රජයේ සතු වගකීමක් තමන්ගේ බලය පෙන්වන්නට. දැන් ඒකට හොඳම උදාහරණයක් මම ආයෙත් කියන මම මේ නම්ගම් පාවිච්චි කරන කාටවත් අපහාස කරන්නේ නෙවෙයි. අපි දන්නවා හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුකැලේ එතුමාට විරුද්ධ මේ පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයක් ආවා. මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධව සමාජයේ තියෙන අතිමහත් භීතිකාවක් දූෂණ වලින් පිරිච්ච ආයතනයක් විදිහට ඒ සමස්ත ආයතනයේම තිබ්බ සියලුම දේවල් වලින් මෙතන මේ කට්ටිය අල්ලගත්තේ කෙහෙලිය රඹුකැලේ මැතිතුමා. එතුමාට විරුද්ධ විශ්වාස භංගය ගෙනාවට පස්සේ ආණ්ඩු පක්ෂයේ තමන්ගේ බලය පාවිච්චි කළා, ඔහුව එයින් රැකලා දුන්නා. හැබැයි ඊට පස්සේ උනේ මොකද්ද? එළියේදී ඔහුන් අයින් කරලා, හැබැයි ඊට පස්සේ අපේ ගරු වෛද්‍ය රමේෂ් පතිර නැමැතුමාට ඒ ආයතනය බාර දුන්නා. ඉතින් අපි හිතනවා හොඳ චරිත සාහිතිකයක් ලියාගෙන තියෙන ඉතාමත් හොඳ නම්බුකාර විදිහට ජීවත් වෙන අපිත් ගරු කරන ඔබතුමාට මම හිතන්නේ මේ අමාත්‍යාංශය ඉතා හොඳින් කරගෙන යන්න පුළුවන් වෙයි කියලා අපේත් උපරිම ශක්තිය දෙනවා. මොකද අපි අර දන්නවා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සමහර කතා දේවල් ඇහුවම මේක නිකන් ඇඟ කිලිපොල යන ත්‍රාසජනක ජමනිකාවක් වගේ, චිත්‍රපටයක් වගේ. ඉතින් ඒ නිසා ඒකට සම්බන්ධ නිලධාරීන් මං හිතන්නේ සියලුම දෙනා දැන් අයින් කරගෙන ගිහිල්ලා තියෙනවා. සෞඛ්‍ය ලේකම්තුමත් අයින් වෙලා තියෙනවා. මං හිතන්නේ අද දවසේ වැඩ බාරගත්ත විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මැතිතුමා මා ඉතාම ගරු කරන චරිතයක් මේ වෙලාව එතුමාට සුබ පතන්න ඕනේ. මොකද හේතුව මම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයෙක් විදිහට ඉන්නකොට, මම ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා විදිහට ඉන්නකොට අපිට පුදුමාකාර විදියට නායකත්වය දීලා ඒ අවශ්‍ය තීන්දුව తీරන නිර්භයව අරගෙන අපිටත් මේ සෞඛ්‍ය දිශානතිය පෙන්වලා දුන්නේ එතුමා. මට මතකයි එතුමා ඉතාමත් දක්ෂ විදිහට තීන්දුවක් ගත්ත. මේ රටේ අක්ෂය ආබාධ තියෙන කට්ටිය තමන්ගේ ශල්‍ය කර්ම කරගන්න බැරිව වසර ගණනාවක් කෝලිමේ හිටියා. එතුමා පටන් ගත්ත විෂන් 2020 කියලා වැඩසටහනක්. ඒකෙන් බලාපොරොත්තු වුණේ ජංගම ශල්‍යාගාරයක් මිලදී අරගෙන ඒකට මුදල් තිබෙන්නේ නැහැ, මුදල් එකතු කරන්න තමයි වැඩසටහන කරේ. ඊට පස්සේ ගමින් ගමට ගිහිල්ලා මිනිස්සුන්ගේ ඒ අක්ෂ ශල්‍ය කර්ම කරලා ඒ වැඩසටහන සාර්ථක කරවගන්න. එතුමාට ඒකට සහයෝගයක් විදියට මම අපේ හිටපු ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරයෙක් එක්ක ඒ වෙලාවේ මඩකලපු ඉඳලා පදියතලාවට යනකම් දවස් 3ක් කිලෝමීටර් 100 ගානක් පයින් ගියා ඒ පාගමනේ. අපි ගිහිල්ලා මිනිසුන්ගෙන් ආධාර එකතු කරා. මට මතකයි මගේ දුවයි පුතයි මිහිලි ශෙනල් තමන්ගේ ගෙදර එකතු කර පුංචි කැටේ එදා මහවැයේ තිබ්බ උත්සවයේදී එතුමාගේ අතර ගිහිලා දුන්නා මේ වැඩසටහන සාර්ථක කරගන්න. ඉතින් මම හිතන්නේ මම මේ කිව්වේ වෙන මොනවත් නෙවෙයි, දක්ෂ ලේකම්වරයෙක් හම්බෙලා ඉන්නවා, හොඳ ඇමතිවරයෙක් ඉන්නවා. ඒ නිසා මේ සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගෙන ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා. දැන් මම මේ කියන්න හැදුවේ ඒක නෙවෙයි. දැන් මොනවා වුණත් මේ ගිනාව අයවැය මේ රජයේ විසින් සම්මත කරයි. ඒක සාමාන්‍ය දෙයක්. මං කියන්නේ මේ අපි දවස් ගාණක් මේ වාද විවාද කරන එකේ තේරුමක් නැහැ. මේකදා කිව්ව දවසම සම්මත කරලා දුන්නා නම් ඉවරයි. ඇයි? අපි මේ වැය කරන කාලය, ශ්‍රමය, සම්පත් මුදල් මේ සියලුම දේවල් මොනා කරත් මේක දෙසැම්බර් 13 වෙනිදා සම්මත වෙයි. ඒක ආණ්ඩුවේ ඵලය. හැබැයි මම කියන්නේ ඒක නෙවෙයි. දැන් 2023 සඳහා ආයවැය යෝජනා 121ක් ගෙනල්ලා තියෙනවා. වෙරිටේ රිසර්ච් කියන ආයතනය හොයලා තියෙනවා ඒ ගෙනාව යෝජනා වලින් 90%කට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක වුණේ නැහැ කියලා. දැන් උදාහරණයකට ගත්තොත් ඔවුන් කාරණා 25ක් කරන් තියෙනවා 23ක්ම ක්‍රියාත්මක වෙලා නැහැ කියලා තියෙනවා. ඒක එකක් තියෙනවා ග්‍රාමීය පාසල්වල පහසුකම් දියුණු කිරීමට මිලියන 200ක් වෙන් කරා කියලා. මේක රජයේ නිලධාරීන් සහ අධ්‍යාපන බලධාරීන් හරි විදියට එකතු වෙලා මේක ක්‍රියාත්මක කරා නම් සමහරලාට අර ඊයේ පෙරේදා වැල්ලම් පිටියේ පාසලක අර කොන්ක්‍රීට් තට්ටුව කඩාගෙන වැටලා තමන්ගේ උපන් දිනේ දවසේ මිය ගිය ශේහන්සා දැරිය වගේ අයට සමහරලාට මේවන් අකල් ඛේදවාචයක් අත්වෙන්න ඉඩ නොතිබුණා. මේ වෙන් කරන මුදල් හරියාකාරව ඒ විදිහට පාවිච්චි කරා නම් ඒ නිසා මම කියන්නේ මේක විවාද කරන එකේ තේරුමක් නැහැ. විය යුත්තේ මාස 4කට හෝ 6කට සැර වතාවක් අපි එක එක අමාත්‍යාංශ වෙනුවෙන් වෙන් කරමු මුදල් වලින් හරියට ඒ දේවල් කරාද කියලා සමාලෝචනය කරන එක. මේ දීපු ඉලක්ක අපි සම්පූර්ණ කරාද, අඩුපාඩු මොනවද, ඒවා අපි කොයිතරම් දුරට සාර්ථක කරගන්න තාපෝ ගමන් මඟ වෙනස් කරන්න ඕනද කියලා අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ඒ නිසා. ඒ වගේම තමයි මම කියනවා මේ අයවැය කියලා කියන්නේ සරලම දේ තමයි මේ රජයේ බලාපොරොත්තු වෙන ආදායමක්, රජයේ බලාපොරොත්තු වෙන වියදමක්, ඒක පරතරය සහ පරතරය පියවගන්නේ කොහොමද කියලා වෙලලා කියන කාරණේ තමයි අයවැයෙන් බලාපොරොත්තු වෙන්නේ. හැබැයි මං ගාව තියෙනවා ලියකියවිලි. පෞගේ වසර 7ක මගේ ළඟ තියෙන ලියකියවිලි එක ගත්තාම කිසිම දවසක මේ රජයක් රජයන් තිබ්බා එක එක විදියට ඒ කිසිම රජයක් ඉදිරිපත් කරපු ලියවිල්ලක තමන් බලාපොරොත්තු වෙච්ච ආදායම ගේන්න බැරි වුණා. හැබැයි මේකේ අවසාන ප්‍රතිඵලය ඉන්නේ මේ රටේ ඉන්න සාමාන්‍ය සරල ජනතාවට. ඊයේ පෙරද අපිට තිබ්බා අර වන් ටෙක්ස් ඉනිෂියේටිව් කියලා ආයතනයකින් වැඩසටහනක්. මම ඒකේ නම කිව්වේ වෙන මොනවාද නෙවෙයි, ඇත්තට මේ පාර්ලිමේන්තු කාර්ය කිව්වාගේ සමාලෝචන වැඩසටහනක් එතන තිබ්බේ. ඒකදී පාර්ලිමේන්තේ ක්‍රම සහ විධි කමිටුවේ සභාපති අපේ හිටපු අමාත්‍ය පාර්ලි චම්පි කරානකොම ඇතුමා මේ මුදල් අමාත්‍යාංශයේ මේ රජයට ප්‍රධානම ආදායම් මාර්ග ගේන ආදායම් බදු, රේගු බදු සහ සුරා බදු ආයතනවල තියෙන දූෂිත අක්‍රමිකතා හෝ ඒගොල්ලන්ගේ අකාර්යක්ෂමතාව නිසා මේ බලාපොරොත්තු වෙන ඉලක්කම් සම්පූර්ණ කරගන්න බැරි වෙච්ච හැටි පෙන්වලා දුන්නා. ඒකේ ආදායම් බදු බලාපොරොත්තු වෙනවා 2023ට බිලියන 1667ක්. නමුත් දැන්ට හොයාගෙන තියෙන 1485යි. රේගු බදු බිලියන 1217ක්. නමුත් 940යි. සුරා බදු 212ක් වුණාට 186යි. සාමාන්‍ය 120ක විතර පරතරයක් තියෙනවා. දේශීය ආදායම් බදු එකේ වැට් අය කරනවා. වැට් ප්‍රමාණය වැඩි වීමක් තියෙනවා. හැබැයි ඒ ලංකාවේ වැට් ගෙවන ව්‍යාපාරික ප්‍රමාණය වැඩි වෙලා සංඛ්‍යාවෙන් වැඩි වෙලා නෙවෙයි, ගෙවන මිනිස්යාම වැඩියෙන් ගෙවලා. ඒක සිද්ධ වෙලා තියෙන්නේ මේ රටේ උද්දමනය වැඩි වෙච්ච හින්දා. උදාහරණයට ගත්තොත් රුපියල් 100ක බඩුවකට 100ට 15ක් එකතු කරනහම 115යි. මේ තියෙන උද්දමනය වැඩි වෙලා ඒ භාණ්ඩේ රුපියල් 200ක් වුණොත් ඒක 230ක් වෙලා රුපියල් 30කින් වැඩි වෙනවා. ඒ නිසා වෙලා තියෙන ඇත්තටම පෞගිය වර්ෂයේ දැනට එකතු කරගෙන තියෙන මිලියන 449න් 150ක්ම මේ රටේ උද්දමනයේ හින්දා, මේ රටේ සාමාන්‍ය මිනිස්සු දරපු දෙයක් මිසක් මේ රටේ ව්‍යාපාරික පැලැන්තියේ සංඛ්‍යාවෙන් වැඩි වෙලා නෙවෙයි. ඒ නිසා දැන් ඔන්න ආපහු 115 ඉඳලා 118කට වැට් වැඩි කරා කියලා කියනවා. මම දැක්ක ඊයේ කෝපා කමිටුවේ සභාපති ලසන්ත අලගේ වෙන්න මැතිතුමා කියනවා නිලධාරීන්ට මේකට ක්‍රමවේද හොයලා මේ වැට් එක එකතු කරගන්න කියලා. ඇයි පාරිභෝගිකයන් එකතු කරන වැට් එක ව්‍යාපාරික රජයට ගෙවිය යුතුයි. හැබැයි වෙලා තියෙන්නේ ඔවුන් ඒක තමන්ගේ තරේ තියාගෙන ඉන්න එක. ඒ නිසා මම මේ කියන්න හදන්නේ අයවැයක් විදිහට අපි ලියවිලි ඉදිරිපත් කරාට නිලධාරීන් සහ වැඩපිළිවෙළ කාර්යක්ෂම නැත්තම් නැවත නැවතත් මේ රටේ මිනිස්සුන්ටම තමයි මේක බදුබර එන්නේ. දැන් මේ ආණ්ඩුවේ ඉලක්කයක් තියෙනවා ටැක්ස් ෆයිල් ලක්ෂ 12ක් ලියාපදිංචි කරගන්න. ඒ නිලධාරීන් කියන විදිහට කාරණා 28ක් සම්පූර්ණ කරන්න ඕනේ ටැක්ස් ෆයිල් එකක් ඕපන් කරගන්න. ඒකට ඉන්නේ එතන නිලධාරී 9 දෙනයි. විනාඩි 30ක් යන එක ෆයිල් එකක් අරගන්න. එහෙම වුණත් නිලධාරී 9 දිනක් පැය 8ම වැඩි කරත් සමහරවිට එක දවසට දාගන්න පුළුවන් ෆයිල් 144යි. එහෙනම් මේ රජයේ බලාපොරොත්තු වෙන ලක්ෂ 12 ටැක්ස් ෆයිල් ඕපන් කරන්න අවුරුදු 24ක් යනවා. ඒ නිසා අපි කොයිතරම්නම් සීන මැව්වත් අපි කොයිතරම් අත්දැකීම් වලින් හෝ වැඩසටහන් වලින් කොයිතරම් පස්සේද ඉන්න කියන එක මම මේ අවස්ථාවේ මේ කියන්න කැමතියි. ඒ වගේම තමයි අර රේගු බදු එකේ කතන්දරයක් කිව්වා පෞගේ දවස්වල මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් රත්තරන් ගෙනල් ලෙවල්ලා මම හිතන්නේ 225ට මහා සමාජයේ කැල්ලක් ආවා. පළවෙනි මාස 6 රේගු බදු දෙපාර්තමේන්තුව කිලෝ 54ක් රත්තරන් රාජ්‍ය සන්තක කරලා තිබ්බා. ඒ වෙලාවේ දඩ විදියට අරගෙන තිබ්බේ මිලියන 46යි. හැබැයි මේ ක්‍රමසහ විදි සභාපතිවරයා විදියට කමිටුවෙන් නියෝගයක් දීලා තිබ්බා. ඒක අනිවාර්යයෙන්ම 100%ක් කරන්න කියලා. මොකද හේතුව නීතියෙම තියෙනවා 100%ක්. හැබැයි එතන තියෙනවා පොඩි අවුලක් අපිට පේන විදියට ඒ රේගු නිලධාරයාට අයිතියක් තියෙනවා අභිමතයේ පරිදි දඩයක් නිකුත් කරන්න. ඒ නිසා තමයි මෙච්චර අඩු ප්‍රමාණයක් නිකුත් කරන්නේ. අපි දන්නේ ඒක යට තියෙන කතන්දර මොනවද කියලා. හැබැයි ඒ නියෝගයෙන් පස්සේ ජූනි මාසේ පළවෙනි ඉඳලා පළවෙනි මාසේ කහමාරට දාලා 100%ක ඒ දඩය කරපු නිසා මිලියන 423ක් එකතු වෙලා තියෙනවා. ඒක 100%300 බද්දර ගියා නම් දඩයට ගියා නම් 1271. ඒ නිසා මම කියන්නේ අපි සීන දැකලා ඉලක්කම් පෙන්වුවට වැඩක් නැහැ. මේකේ ප්‍රතිඵලාවේ නැත්තම් මොනම රජයකටවත් තමන්ගේ ආයවැය සාර්ථක කරගන්න නම් වෙන්නේ නැහැ. ඊළඟ එක තමයි සුරාබදුවේගේ අර හොරර් ස්ටිකර් කතාව.
ඔබතුමාට තව විනාඩි දෙකක කාලයක් තියෙනවා.
හොරාරක් උනතර කරන්ඩ ස්ටිකර් එකක් ගහුවම ස්ටිකර් එකත් හොර. අවසාන වශයෙන් මේකේ තියෙන ගැටලුව තමයි ඒ කතන්දර එළියට ආවට පස්සේ සාම්පල් එකක් විතර බෝතල් 98000ක් ගෙනත් තියෙනවා. ඒ බෝතල් 98000න් 99.9%ක්ම ඒක හොරාරක් උසහා හොරසීල් කියලා තමයි හොයාගෙන තියෙන්නේ. ඒ නිසා මේකෙන් රජයට විශාල ආදායම් බදු නැතිවීමක් සිද්ධ වෙනවා. ඒ නිසා මම කියන්නේ මේ සියල්ලංගෙම්ම මේ සතියේ සතියන්ත පුවත්පත්වල පවා පෙන්වලා තියෙනවා. මේ වෙනකොට මේ දූෂිත නිලධාරීන් සහ දූෂිත ව්‍යාපාරික එකතු වෙලා රාජ්‍යයට අහිමි කරලා තියෙන බදු ප්‍රමාණය කෝටි ලක්ෂයක් කියලා. ඉතින් මම මේ කියන්නේ මේකේ අවසාන උත්තරය වෙන්නේ අහිමි වෙච්ච බද්ද ආපහු රජය ගන්න ආපහු මේ රටේ ඉන්න සාමාන්‍ය ජනතාවගෙන්. අපි දන්නවා පහුගිය දවස්වල මේ රටේ ඉන්න වෘද්ධිකයන්ට උපේන විට බද්ද දෙන්න. ඒක ඉතා විශාල ප්‍රමාණයකින්. ඒ නිසා වෘද්ධිකයෝ දැන් රට ඇහැරලා යන තත්ත්වයටපත් වෙලා විශේෂයෙන්ම අපේ වෛද්‍යවරු රට ඇහැර යමි තත්ත්වයකටපත් වෙලා. ඒ වගේම තමයි ඉන්ධන වැඩි කරලා ගෑස් වැඩි කරලා ලයිට් වැඩි කරලා වැට් එක එකතු කරලා මේ සියලු දේවල් නිසා අවසාන වශයෙන් මේ රටේ මිනිස්සුන්ට පොළවේ පය ගාලා ජීවත් වෙන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා. මම එක්තරා වෘද්ධිකයෙක්ගෙන් අහගත්ත විදිහට මේ රටේ සමස්ත වැඩ කරන වෘද්ධිකයන්ට මේ බද්ද එකතු කරලා රජය බලාපොරොත්තු වෙන බිලියන 8ක් විතර වගේ. හැබැයි මේ රටේ එක දූෂිත ව්‍යාපාරිකයෙක් ඉන්නවා. මහජන බැංකුවට, ලංකා බැංකුවට, සුරාබදුවේකට සහ දේශීය ආදායම් බදුවේකට ඔහු විතරක් තනියෙන් මේ රටට තියලා තියෙන පොල්ල විතරක් බිලියන 12ක් විතර වගේ වෙනවා. ඒ නිසා අපි ජනාධිපතිමාගෙන් ඉල්ලීමක් කරනවා. ඔබතුමා පක්ෂයේ ඉඳලා අපි විපක්ෂයේ හිටියත් මොනතරම් කෑකෝ ගහගත අවසාන වශයෙන් මේ රටේ මහජනතාවට සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕනේ. ඒ නිසා අපි කියනවා ඔබතුමාට මේ අයවැය ලියවිල්ල සාර්ථක කරගන්න නම් මේ රටේ මිනිසුන්ට සහනයක් වෙන්න නම් නීතිය දැඩි කරන්න, අලුත් නීති ගේන්න, කාර්යක්ෂම නිලධාරීන් එකතු කරගන්න, අකාර්යක්ෂම නිලධාරීන් පළවා හරින්න, දූෂණ නිලධාරීන් පළවා හරින්න, ඒ වගේම තමයි සමහර තැන්වල කාර්ය මණ්ඩල අඩු නම් අලුතෙන් පත් කරගන්න එපා. වෙන ආයතනවල වැඩියෙන් ඉන්න අතිරික්ත නිලධාරීන් අරන් පුහුණු කරලා මේකට මේ ආයතනවලට අරගෙන තාක්ෂණය හඳුන්වලා දීලා
කාර්ය අවසන්
ක්‍රමවේද යටතේ මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරගන්න වැඩපිළිවෙළක් සිද්ධ කරගන්න බොහෝ කරුණු කාරණා තිබ්බත් වේලාවත් එක්ක නතර වෙන්න සිද්ධ වෙනවා. කෙසේ වෙතත් මම කියන්නේ අයවැය ගැන විවාද කරනවට වැඩිය මේ අයවැය සම්මත වුණාට පස්සේ අපි මාස 3කට හරි 4කට සැරයක් අපි එකතු වෙලා මේක සමාලෝචනය කරලා මේ ඉලක්ක අපිට සම්පූර්ණ කරගන්න පුළුවන්ද බැරිද කියලා අපි සටන් කරමු. එතෙන්දී එහෙම නැත්තම් වෙන්නේ මේ අධිකරණයේ නැවතවතාවක් කවුරු හරි ගිහිල්ලා කිව්වත් මූලික මිනිසා අයිතිවාසිකම් අපි නැති කරා කියලා එදාටත් ඓතිහාසික සීන්දුවක් දෙන්න සිද්ධ වේ. ඒ නිසා මේ සියලු කරුණු කාරණා මතක් කරමින් ලබා දීපු කාලය සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙමි. මම නිහඬ වෙන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු මනුෂ්‍ය නානක්කාර මැතිතුමා ඔබතුමාට විනාඩි 25ක කාලයක් තියෙනවා.
මුලාසනාර මන්ත්‍රීතුමනි බොහොමත්ම ස්තුතියි. මම හිතන්නේ අපේ කතා කරපු මන්ත්‍රීතුමා කියපු කාරණාට අපි තාමත් එකඟයි. මොකද මේ සාකච්ඡාව පාර්ලිමේන්තුවක් විදිහට එකට එකතු වෙලා සාකච්ඡා කරලා මේ රජයක් විදිහටද ආණ්ඩුවක් විදිහටද එහෙම නෙවෙයි මුළු පාර්ලිමේන්තුවක් විදිහටම මේ ඉලක්ක සපුරා ගන්න අපි සියලු දෙනා ඒකරාශී වෙන්න ඕනේ. ඒක ගැන කිසි තර්කයක් නැහැ. ඒ වෙනුවෙන් සියලු දෙනාගේ සහයෝගය අවශ්‍යයි. මේ අයවැය ඉලක්ක සපුරා ගත්තොත් විතරයි අපිට රටක් විදියට මේ වෙලාවේ මේ පවතින ආර්ථික තත්ත්වයෙන් ගොඩ එන්න පුළුවන්කම හම්බ වෙන්නේ. එහෙම නැතුව විවේචනය කරලා එහෙම නැත්තම් මේක මඩ ගහලා මේ රටේ ගොඩනගන්න පුළුවන් කමක් නැහැ. මේ රට ගොඩනැගීම සඳහා තමයි අපි හැම දෙනාටම එකට එකතු වෙන්න කියලා කියන්නේ. මොකද අපි දන්නවා රෝමය ගොඩනැගුණේ එක දවසින් නෙවෙයි. ඒක ගොඩනැගුණේ කාලයක් එක්ක ගොඩනැගලා ඒ හයිය හදාගත්ත. හැබැයි දැන් අද මේ සමහර කට්ටිය කතා කරන්නේ මිනිසුන්ගේ ඔළුවලට දාන්න උත්සාහ කරන්නේ. අපි බලයට ආවහම මෙහෙම කරනවා. අපි බලයට ආවහම මේක වෙනස් කරනවා. يعني එක රැයකින් සියල්ල වෙනස් කරන්න පුළුවන් වගේ. හැබැයි එක තැනකවත් ඒක වෙනස් කරන ක්‍රමවේදය කොහොමද මේක වෙනස් කරන්නේ මොකක්ද මේකට වෙනස් කරන්න තියෙන වැඩපිළිවෙල කොහොමද රජයේ බදු ආදායම වැඩි කරගන්න තියෙන ක්‍රියාමාර්ගය මෙහෙම යෝජනාවක් ඉදිරිපත් වෙන්නේ නැහැ මේ අය වෙයි අරකනේ මේ අය වෙයි මේකනේ ඒක කියනවට එහාට ගිහිල්ලා කොහොමද මේක ගොඩනගාගන්නේ කොහොමද ජාතික රටේ ආදායම වැඩි කරගන්නේ කියලා යෝජනා මේ පාර්ලිමේන්තුව ඇතුලේ සාකච්ඡා වෙනව අඩුයි ඔබතුමා ඒ අදහස් යෝජනා ඉදිරිපත් කිරීම පිළිබඳ අපි ස්තුතිවන්ත වෙනවා ඒ වගේ අදහස් ඒ වගේ යෝජනා තමයි මේ විවාදයකදී සාකච්ඡා වෙන්න ඕනි කාරණා බවට පත් වෙන්නේ අඩු සංවර්ධිත රටක ඉඳලා සංවර්ධිත රටක් කරා යන්න ක්‍රමානුකූලව ගොඩනැගීම සඳහා තමයි මේ අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ ඒක එකපාරින් මේ අයවැයෙන් සේරම ප්‍රශ්න විසඳන්න බෑ මේ 2024 සඳහා වූ අයවැයෙන් මුළු තිවිච්ච සියලුම අර කියන 75 අවුරුද්දක තිවිච්ච ප්‍රශ්නෙම විසඳන්න පුළුවන් කියලා කවුරු හරි හිතනවනම් ඒක විහිළුවක් ඒ වගේම කවුරු හරි හිතනවනම් මේ අයවැය නැතුව වෙන කට්ටියකට ඇවිල්ලා වෙන කණ්ඩායමකට ඇවිල්ලා මේක පැය 24න් විසඳන්න පුළුවන් කියලා මේක එකරයින් විසඳන්න පුළුවන් කියලා ඒක විහිළුවක් හැබැයි එහෙම මතයක් තමයි ගොඩනගන්න උත්සාහ කරන්නේ ඒකයි ගරු මුලස්සුනාරාද මන්ත්‍රීතුමනි අපි කියන්නේ මේ අයවැය අපි බලන්නේ ගිය අවුරුද්දේ අයවැය යම් සාධනීය ලක්ෂණ ගණනාවක් ඔස්සේ ඉස්සරහට ආවා තිවිච්ච තැන ඉඳලා ඉස්සරහට ගෙනේව රට දැන් මේ අයවැය රහා තවත් අඩියක් ඉස්සරහට යන්න අපි උත්සාහ කරනවා මේ අඩිය පස්සට යන්න නෙවෙයි වෙනදා දේශපාලනයේ හැමෝම අයවැයක් එනකොට හවසට රේඩියෝ අහගෙන බලාගෙන හිටියේ ටීවී එක ඉස්සරහට අවිලා බලාගෙන හිටියේ අයවැයෙන් අපිට හම්බෙන්නේ මොනවද කියලා අයවැයෙන් මට හම්බෙන්නේ මොනවද කියලා පඩි වැඩි වෙනවද බදු අඩු වෙනවද තමන්ට මොනවද හම්බෙන්න සහන පරිප්පු අඩු වෙනවද සීනි අඩු වෙනවද මේවනේ බලාගෙන හිටියේ ඒ සිල්ලර අයවැය ඉදිරිපත් කරපු කාලේ ඉවරයි ඒ සිල්ලර අයවැයට එහා ගිහිල්ලා රටක සංවර්ධනය වෙනුවෙන් ඉදිරිපත් කරන සාධනීය අයවැයක් තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ මේ රට වැටිච්ච රට බංකොලොත් වෙච්ච රට ඉස්සරහට ගෙනියන අයවැයක් රැවටිලි දේශපාලනය වෙනුවට මිනිස්සුන්ට අනාගතය ගැන හිතලා වැඩ කරන්න පුළුවන් මේ රැවටීම පැත්තකට තියලා දියුණු රටක් ගොඩනැගීම වෙනුවෙන් වූ අයවැය වාර්තාවක් තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට පෞගේ කාලේ හැමෝම ඉල්ලපු දෙයක් තමයි මේ රට ගොඩනගන්න බැරි මේ වංචාව නිසා, දූෂණය නිසා, හොරකම නිසා. එතකොට මේ අයවැය ඇතුළෙත් ඒ වගේම මේ පහුගිය කාලේ ගත්තු ක්‍රියාමාර්ග හරහත් ඉදිරියට වංචාව, දූෂණය, හොරකම, නාස්තිය අවම කරගන්න නැති කරන්න අවශ්‍ය පනත් කෙටුම්පත් ක්‍රියාත්මක කරන්න ඒ වගේම ඉදිරියේදී ඒ සඳහා වූ වැඩපිළිවෙල වෙනුවෙන් දැවැන්ත හයියක් මේ අයවැය හරහා එක්රාශි කරලා තියෙනවා විශේෂයෙන්ම අයවැය කාර්යාලය පිහිටවීම හරහා මේ පසුබිමින් මේ සහයෝගය ලබා දෙන්න ඒ වගේම දූෂණ විරෝධී පනත් කෙටුම්පත් හරහා ඒ වගේම ඊ ප්‍රොකියුමන්ට් සිස්ටම් එකක් හරහා මේ සම්පූර්ණ ක්‍රමවේදෙම වෙනස් කරන්න ඒ වගේම ඩිජිටල් පද්ධති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අවශ්‍ය වැඩි අවධානය යොමු කරලා ඒ හරහා මේ සියලු නාස්තිය දූෂණය වංචාව නැති කර ගැනීමේ වැඩපිළිවෙල වෙනස් කරලා තියෙනවා මේක තමයි ක්‍රම වෙනස මිනිස්සු ඉල්ලපු සිස්ටම් චේන්ජ් එක මේක මිනිස්සු ඉල්ලුවේ සිස්ටම් චේන්ජ් එකක් කියන්නේ හෙට ඇවිල්ලා අපි හොරු අල්ලන්න අපි අල්ලන හැටි ඔන්න පෙන්නවා ක්‍රිකට් බෝඩ් එකේ අපි ලියුම් ටික එළියට දාපු නිසා අපි දැන් ආවහම හොරු අල්ලන හැටි පෙන්නනවා මේ වගේ සිල්ලර කතා කියන සිල්ලර දේශපාලනේ පැත්තකට දාන්න ඕනි දැන් තියෙන්නේ අපිට අර යල්ලනවද මෙයල්ලනවද කියන එක නෙවෙයි වැරදි කරපු අයට දඬුවම් හම්බෙන්න ඕනි ඒක වෙනම කතාවක් අද තියෙන ප්‍රශ්නේ හෙට අපි රට ගොඩනගන්නේ කොහොමද කියන එක මේ වැටලා තියෙන ආර්ථික ප්‍රශ්නෙන් රට ඉස්සරහට ගෙනියන්නේ කොහොමද කියන එක ඒකටයි අපි සාකච්ඡා කරන්න ඕනි අපි වේදිකාවට ගිහිල්ලා දේශපාලන වේදිකාවට ගිහිල්ලා කෑ ගහන්නේ හොරු අල්ලන එක ගැන හෙට එක රැයෙන් මේ සියල්ල හොරු ටික ඇල්ලුවාම මේ රට සුගිත මුදිත වෙනවා කියලා වගේ. ඒ වගේ තමයි කතා කරන්නේ. දැන් තියෙන ප්‍රශ්නේ ඒකද ප්‍රධාන ප්‍රශ්නේ. මිනිසුන්ට කන්න නැතුව හිටියා. මිනිසුන්ට තෙල් ටික නැතුව හිටියා. මිනිසුන්ට ගෑස් ටික නැතුව හිටියා. පෝලිං වල හිටියා. මිනිසු මැරුණා බෙහෙත් නැතුව. රට බංකොලොත් රටක් විදියට ප්‍රකාශයට පත් කරන්න සිද්ධ වුණා. මේ සියල්ල දැන් නිවැරදි කරගෙන ඇවිල්ලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක සාකච්ඡා කරලා එතකොට ණය හිමියන් සමග සාකච්ඡා කරලා ණය ප්‍රතිව්‍යුහගත කිරීම එක තැනකට ගෙනෙල්ලා අපි ඉතාමත්ම ඉක්මනින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් කරලා රටක් විදියට අඩියෙන් අඩිය ඉස්සරහට යනවා එතකොට ඒකටයි එකතු වෙන්න ඕනි ඒකටයි සහයෝගය දෙන්න ඕනි ඒකටයි වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න ඕනි ඒකටයි ඒක කරන ක්‍රියාමාර්ගවලට අඩුපාඩු තියෙනවා නම් සහයෝගය දෙන්න ඕනි තමන්ගේ පටු දේශපාලන වාසි වෙනුවෙන් තමන්ගේ තමන්ගේ දේශපාලන අරමුණු ඉලක්ක වෙනුවෙන් මේ වෙලාවේ මිනිස්සු රවට්ටන එක නෙවෙයි වැඩගත් වෙන්නේ. මේ වෙලාවේ මිනිස්සු බේරගන්න අපි එකතු වෙන්නේ කොහොමද කියන එක, මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නංවන්න කොහොමද මේ සහයෝගය දක්වන්න පුළුවන් වෙන්නේ. ඒකෙදී අපේ අඩුපාඩු තියෙනවනම්, වැරදි තියෙනවනම් අපි ආණ්ඩුවක් විදියට සූදානම් ඒවා නිවැරදි කරගන්න, ඒ සඳහා සාධනීය යෝජනා බාරගන්න අපි සූදානම්. එතකොට අපි කියන්නේ හැම වෙලාවෙම මිනිස්සු මේ රැලිවලට යනවා. කනගාටුව තියෙන මිනිස්සු රැලිවලට ගිහිල්ලා අමාරු වැටිලා, රටක් විදියට අමාරු වැටිලා, අද අවසානයේදී නැවත වතාව එක එක කය නායකලාගේ කයිවලට අහුවෙලා තැන් තැන්වල මේ වගේ තත්ත්වවලට උදා වෙලා තියෙනවා. හැබැයි ඉතින් යනකොට මේව කතා කරන්න ගියාම අකුණුත් වදිනවා. ඒ අකුණු වදිනකොට අතපය වෙවුලලා බය වෙනවා, නම් කිව්වත් අපිට අකුණුත් ගන්නවා කියලා කියවෙනවා අන්තිමේදී. ඒක තමයි වෙලා තියෙන්නේ. මොකද බය වෙලා ඉන්නේ, මේ රට හැදුනොත් මේ රට මේ විදියට සංවර්ධන ඉස්සරහට ගියාම මේ කරන පහත් දේශපාලනය තවදුරටත් කරන්න බැරි වෙනවා. රටේ මිනිස්සු ඉගෙන ගත්තාම, රටේ මිනිස්සු සංවර්ධනය වුණාම, රටේ මිනිස්සුන්ගේ ආර්ථික තත්ත්වය ඉහළ ගියාම මේ රටේ නැවත වතාවක් මිනිස්සු රවට්ටන දේශපාලනය කරන්න බැරි වෙනවා. මිනිස්සුන්ට වෛරය ක්‍රෝධය වපුරලා කරන දේශපාලනය තවදුරටත් කරන්න බැරි වෙනවා. උඹලට නෑ, අපි අරුන්ට තියෙනවා. ඒ නිසා වෛර කරපන් කියලා හදන ඒ පහත් දේශපාලන ක්‍රමවේදේ තවදුරටත් ක්‍රියාත්මක කරන්න බැරි වෙනවා. ඒ නිසා තමයි නම කියනකොටත් බය වෙන තත්වයට අදපත් වෙලා තියෙන්නේ කියන එක මම මේ වෙලාවේ මතක් කරනවා. එතකොට මේ අවුරුදු 75ක් තිස්සේ මේ රට විනාශ කළේ දේශපාලඥයෝ කියලා සමහර වෙලාවට කතාවක් හදාගෙන 225ටම බැනගෙන යන තත්වයක් හදාගෙන හිටියා. අපි අහනවා මේ අවුරුදු 75ක් තිස්සේ මේ රට ඉස්සරහට යන්නේ හැම හදන හැම වෙලාවකම ඒ ව්‍යාපෘති කඩාකප්පල් කරපු, ඒ ව්‍යාපෘති ඉස්සරහට යන්න නොදුන්නු, මේ රට ඉස්සරහට යන්න හදපු හැම වෙලාවකදීම තමන්ගේ දේශපාලන අභිමතාර්ථ වෙනුවෙන් මිනිස්සු පාරට බස්සලා ගන්න තිවිච්ච සංවර්ධන යෝජනා ආපස්සට ඇදපු මේ සියලු දෙනත් ඔය වෘත්තීය සමිති හදාගෙන දේශපාලන නාඩගම් නටපු, රට ගිනි තියපු, බස් ගිනි තියපු, මේ රටේ රාජ්‍ය දේපළ විනාශ කරපු සියලු දෙනත් මේ වලට වග කියන්න ඕනි. ඒ වගකීම පැත්තකට දාලා දැන් නිකන් සුද්ධවන්තයෝ වගේ කතා කරනවා. ඒ විතරක් නෙවෙයි, මේ රටේ නිලධාරී පන්තියක් මොනව හරි යෝජනාවක් කරනකොට ඉස්සරහට යනකොට ඇතැම් නිලධාරී පන්තියක් ඉන්නවා ඒකට අකුල් හෙලන, මගේ පෙන්ෂන් එකට මොකද්ද වෙන්නේ, මට මොකක්ද හම්බෙන්නේ කියලා තමන් තීරණය කරලා හැම තීන්දුවක්ම ක්‍රියාත්මක වීමේ වේගය ආපස්සට දාන රාජ්‍ය නිලධාරීන් පිරිසකුත් නිර්මාණය වෙලා ඉන්නවා. ඒගොල්ලත් ක්‍රියාත්මක වෙන්නේ මේ කය නායකලගේ අදහස් වලට යෝජනා වලටද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒගොල්ලත් එක්කම ඒගොල්ලන්ගේ දේශපාලන මතවාදයටමද ක්‍රියාත්මක වෙන්නේ කියලා අපි දන්නවා. පහුගිය කාලේ මේ රටට සල්ලි ටික ඩොලර් ටික නැති වෙනකොට, උණ්ඩියල් හරහා සල්ලි එවනකොට සමහර අය උණ්ඩියල් හරහා එවන්න කියලා කියද්දි, රටට සල්ලි එවන්න එපා කියලා දේශපාලන පක්ෂවල නායකයෝ කියද්දි, එහෙම සල්ලි එවන්න නැතුව මේ රට අමාරුවේ දාමු කියලා යෝජනා කරද්දි, ඒ විදියට කරද්දි අපේ විදේශගත ශ්‍රමිකයෝ අපි ඉල්ලීම් කරලා ඒ මිනිස්සු රට ගැන හිතලා සල්ලි එවලා මේ රටේ යම්කිසි ආකාරයකට දැන් තෙල් බෙහෙත් ටික ගෑස් ටික ගන්න පුළුවන් විදියට ඩොලර් ටික හම්බෙනකොටම මුදල් අමාත්‍යංශෙම, මේ මුදල් අමාත්‍යංශම නිලධාරියේ අර පල්ලෙහා කාමරයකට ඇවිල්ලා කියනවා ඩොලර් ඇති, දැන් අපිට ඩොලර් ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ඒ ඩොලර් සම්බන්ධයෙන් වූ සහාය මේ යෝජනා දැන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් නැහැ කියලා ඒ තත්ත්වෙට ඉන්නේ මේ අයත්, මේ කය නායකලාගේ එහෙම නැත්නම් මේ රට වටන්න හදන දේශපාලන අරමුණු වල ක්‍රියාත්මක වෙන අයද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. මේ වගේ තමයි, මේ වගේ කණ්ඩායම් එකතු වෙලා තමයි මේ රටේ ඉස්සරහා ගමන වළක්වන්නේ. ඒ නිසා 75 අවුරුද්දකට බැනලා එහෙම නැත්නම් දේශපාලඥයොන්ට විතරක් බැනලා හරියන්නේ නැහැ, අඩු වැඩි වශයෙන් දේශපාලඥයනුත් විවිධ සංවිධාන ව්‍යාපාර හරහා මේ රට ආපස්සට හදන්න හදපු උදවියත් ඉස්සරහට අපි නම් කියලා කියනවා. මේ රාජ්‍යතන්ත්‍රය ඇතුලේ ඉඳගෙන රටේ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැති වෙනකොට, රටේ මිනිස්සුන්ට සෙතසලසන්න හදනකොට ඒවට විරුද්ධ වෙන, ඒව ක්‍රියාත්මක කරන්න නොදෙන උදවියගේ නම් කියලා නේම් ඇන් ෂේම් කියන තත්ත්වයට අපි කටයුතු කරන්නත් බලාපොරොත්තු වෙනවා කියන එකත් අපි කියනවා. මොකද මේ අය අවසානයේදී දේශපාලඥයන්ගේ ගෙවල් ගිනි තියනවා. දැනුත් සමහරු Facebook එකේ කියනවා එළියට බහින්න තව ටික දවසයි අපි ගෙවල් ගිනි තියන්නම්, මේ පෝස්ට් මෝටම් එකවත් තියන්න නැති වෙන තරමට තමයි වැඩ කරන්න කියලා. ওই ගෙවල් ගිනි තියපු ඔය චණ්ඩි පාඩ දාපු අයගේ සහචරයෝ Facebook එකට ඇවිල්ලා දැන් කියනවා. එතකොට ඒ වගේම හැබැයි රාජ්‍ය නිලධාරීන් මේක ඇතුලේ ඉඳගෙන මේ කරන විනාශය, ඇතැම් නිලධාරීන් බොහෝ නිලධාරීන් හොඳයි ඇතැම් නිලධාරීන් කරන විනාශයත් අපි එළියට කියනවා කවුද මේ වට වග කියන්න ඕනේ කියන එකත්. එතකොට මේ තෙල් පෝලිම් හැදිලා ගෑස් පෝලිම් හැදිලා ඒවල තිබිච්ච වේදනාව සමහරුන්ට දැනුනේ නැහැ. ඒකයි தત્වේ. ඒක දන්නේ නැහැ සමහරු, තේරෙන්නේ නැහැ. හැබැයි එකක් කියනවා මේ නෝපේන් අපිට තියෙනවනේ ගේන් එකක් ගන්න බැහැනේ පේන් එකක් දරන්න නැතුව. එතකොට අපි වේදනාවක් නැතුව කොයිම වෙලාවකවත් අපිට ළඟා කරගන්න බෑ මේ සහ මේ මේ හරි තැනට අපිට යන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. එතකොට මෙතෙන්ට යන්න ඒ අමාරුකම් ටික දරාගෙන අමාරුකම් විඳගෙන රටේ මිනිස්සු ඒකරාශී වෙනකොට ඒකට සියලුම දෙනාම මුළු රාජතන්ත්‍රයම එකට එකතු වෙලා දේශපාලඥයෝ සියලු දෙනා එකට එකතු වෙලා සහයෝගය දක්වන්න ඕනේ මිසක් තම තමන්ගේ පටු අරමුණු වලට අවශ්‍ය විදියට සැලකෙන එක ඒ විදියට ඕන විදියට අදහස් ප්‍රකාශ කරන එක බරපතල වැරැද්දක් කියලා අපි කියනවා. ඒ නිසා මේවත් මේ අර සල්ලියවන්න එපා කියපු කට්ටියගේ වගේ ඒ වගේම පිල්ලිද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ සියල්ල වෙනස් කරන්න අපි බලාපොරොත්තු වෙන මේ අයව අරහා විශේෂයෙන්ම අධ්‍යාපනයට විශේෂ ඉඩකඩක් හදලා දීලා තියෙනවා. මොකද රටේ විශාල සල්ලි ප්‍රමාණයක් පිටරටට යනවා. ඒක නතර කරගන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි, රට ඇතුලේ ඉගෙන ගන්න පුළුවන් බොහෝ දෙනෙක් පිටරට අධ්‍යාපනයට ගිහිලා ආයිත් ලංකාවට එන්නේ නැහැ. එතකොට අපේ බුද්ධිය මුලින්ම අවුරුදු 18න් 19න්ම අපේ දක්ෂ තරුණ පිරිසක් රටෙන් එළියට යනවා. මේක වළක්වා ගන්න වැඩපිළිවෙල අපිට ක්‍රියාත්මක කරන්න දුන්නේ නැහැ. දශක ගණනාවක් මොන ආණ්ඩුවකටවත් ඒවා ක්‍රියාත්මක වෙන්න නොදී පෞද්ගලික විශ්වවිද්‍යාල එපා, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එපා කියලා කෑ ගහපු යුගයක් තිබුණේ. මේ අපේ මේ යල් පැන ගියපු අධ්‍යාපන ක්‍රමය සහ අධ්‍යාපනය විවෘත කරන්න නොදීපු එක හරහා අපි අපේ රට ඇතුලේ රටට ලෝකයට ගැලපෙන්නේ නැති අපේ උගතුන් බිහි කිරීමක් අපි ආරම්භ කරලා තිබුණ රටට ගැළපෙන්නේ නැති මේ සියල්ල වෙනස් කිරීම වෙනුවෙන් මේ අයවැය අවධානය යොක් කරලා තියෙනවා. ප්‍රශ්නයක් එනකොට, අර්බුදයක් එනකොට පැනලා රට යන කණ්ඩායම වෙනුවට දැන් ගිනේ අධ්‍යාප බොහෝ දෙනෙක් රට ඇරලා යනවා මේ රටේ පීඩනය දරා ගන්න බෑ කියලා. එහෙම නැති මේ පීඩනය දරාගෙන ඉස්සරහට යන්න පුළුවන්, රට ගොඩනගන්න පුළුවන් පිරිසක් හදන්න ඕනි. අධ්‍යාපනය වෙනස තමයි මේ රට ඇතුලෙන් හදන්න ඕන වෙලා තියෙන්නේ. එතකොට මේ වෙනුවෙන් මේ නිදහස් අධ්‍යාපනය හරහා අපිට ලැබිලා තියෙන මේ අයිතිය, මේ වටිනාකම තවදුරටත් ප්‍රයෝජන ගන්න නම්, මේ දරුවන්ට ඒකේ වටිනාකම හදා ගන්න නම් අධ්‍යාපන ක්‍රමයේ වෙනස ඇති කරන්නත් මේ අයවැය හරහා අපි ඉඩකඩ හදලා දීලා තියෙනවා. ඒ වගේම මේ සුභසාධනය කතා අවස්ථාවලදී බොහෝ වෙලාවට අපි කතා කරනවා, මේ සුභසාධනයම අපි ඉස්සරහට ගෙන නැහැ. මේ අයවැය හරහා සුභසාධනය බලා ගන්න ගමන් රටේ ජනතාවගේ සුභසාධනය ආරක්ෂා කරන ගමන් ඒ අයව දියුණු තත්ත්වයකට ගෙන්න ඕන තත්ත්වය, සුභසාධන වශයෙන් යැපෙන්න ඕනේ නැති මට්ටමට රටේ ජනතාව ගොඩනගන්න ඕනි කරන පසුබිමත් මේ අයව හරහා අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම මේ අධ්‍යාපනය ගැන කතා කරනකොට පහුගිය දවස්වල ගුරුවරු පාරට බැස්සා පඩි වැඩි කරන්න කියලා. අපි අහනවා කවදද මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න කියලා අපේ ගුරුවරු පාරට බැහැලා තියෙන්නේ. කවදද මේ අධ්‍යාපන ක්‍රමයේ ගුණාත්මක කරන්න කියලා පාරට බැහැලා තියෙන්නේ. හැමදිස්සෙම පාරට බැස්සේ තමන්ගේ පඩිය පිළිබඳව 21 පඩි වැඩි කරා. ඒක කොටසක් වැඩි කරයින් පස්සෙත් ආයිත් පාරක් මේ පඩි වැඩි කරන්න කියන්නේ. කවදාවත් එතනින් පස්සෙවත් මේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වැඩි කරන්න පාරට බැස්සද? මේ රාජ්‍ය සේවකයෝ පාරට බැහැලා 20,000ක පඩි ඉල්ලනවා. තමන්ගෙන් සිද්ධ වෙන වැඩපිළිවෙල, තමන් කොච්චර කාර්යසාධනයක් තියෙනවද, තමන්ගේ ඵලදායිතාව කොච්චරද, ඒව ගැන හොයලා බලන්න කවුරුවත් ඉදිරිපත් වෙනවද? නෑ. මෙන්න මෙතනට ස්වයං විවේචනය කරලා මගෙන් පටන් ගන්න ඕනි, තම තමන් පටන් ගන්න ඕනි, තමන් වෙනස් වෙන්න පටන් ගන්න ඕනි. එහෙම නැතුව මේ ක්‍රමය වෙනස් කරන්න බෑ කියන එක අපි කියනවා. ඒ වගේම අපි අහනවා ওই පාරට බස්සන, ওই පිටිපස්සේ ඉන්න පාරට මිනිසුන්ව බස්සන, ඒ රාජ්‍ය සේවකයන්ගේ කාලය විනාශ කරන, ඔවුන්ව පාරට බැස්සලා දේශපාලන ගේම් ගහන අයගෙන් අපි අහනවා ආණ්ඩුවක් වෙනස් කරලා හරි ඔයි කියන හිතාගෙන ඉන්න විදියට ඔය සූට් ඇඳගන්න පුළුවන් වුණොත් අපිට කියලා දෙන්නකෝ කොහොමද මේ ඊට පස්සේ පඩි වැඩි කරන්නේ කියලා, කොහොමද ওই පඩි ගෙවන්නේ කියලා, ඒකට රාජ්‍ය ආදායම වැඩි කරගන්නේ කොහොමද කියලා. එහෙම කිසිම වැඩපිළිවෙලක් නැතුව බොරු සිල්ලර දේශපාලනේ තවදුරටත් කරන්න එපා කියන එක අපි මේ වෙලාවේ මතක් කරනවා. මතකයිනේ ඒ වෙලාවේ අධ්‍යාපනය දියුණු කරන්න ටැබ් ගේන්න හදනකොට විරුද්ධ වෙලා කෑ ගහලා කතා කරපුවා. අද අපිට එතනටම රටක් විදියට යන්න සිද්ධ වෙලා තියෙනවා කියන එක මම මතක් කරනවා. එතකොට මේ රාජ්‍ය ආදායම පිළිබඳව කතා කරද්දී රාජ්‍ය ආදායම එකතු කරගන්න අපිට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න තියෙනවා. එතකොට මුදල් අමාත්‍යාංශයේ සඳහා සුවිශේෂී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරලා දැන් වෙනකොට රාජ්‍ය ආදායම තිබුණු තැන ඉඳලා යම් මට්ටමකට ඉහළට ගෙනෑවත් තාම අපේක්ෂිත තැනට ගේන්න බැරි වෙලා තියෙනවා. හැබැයි එතනට ගේන්න ක්‍රියාත්මක වෙන්න ඕනි ආයතන කීපයක් තියෙනවා. විශේෂයෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ඒ වගේම ශ්‍රී ලංකා රේගුව, ඒ වගේම සුරාබදු දෙපාර්තමේන්තුව තමන් ක්‍රියාත්මක කිරීම හරියාකාරව සිද්ධ කරොත් මේ මාස එකහමාරට ඉතුරු මාසයකට ජනවාරි මාසේ වෙනකොට ඩොලර් බිලියන 94ක් එක හොයන්න පුළුවන් වැඩපිළිවෙල දැන් සාකච්ඡා කරගෙන යනවා. ඉතාමත්ම ඉක්මනින් කඩිනම් වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා මේ මුදල් හොයාගන්න පුළුවන් ක්‍රමවේදී විශේෂයෙන්ම ඒ සඳහා පුද්ගල සහ සමාගම් බදු අය කරගන්න කුලී ආදායම පොලී ආදායම මේ සඳහා ආදායම අය කර ගැනීම වහවහා සිද්ධ කළ යුතු වෙනවා. ඒ වගේම පෞද්ගලික වෛද්‍ය වේවා නොයෙක් ක්ෂේත්‍රවල බදු ආදායම අය වෙන්නේ නැහැ. අන්නේ අය වෙන්නේ නැති ක්ෂේත්‍රවලට වහවහා බදු අය කර ගැනීම කටයුතු කරන්න වැඩ කරන්නේ. ඒ වගේම සමාජ ආරක්ෂණ දායකත්ව බදු මුදල් මේවට බොහෝ දෙනෙක් ලියාපදිංචි වෙලා නැහැ. මේවා ලියාපදිංචි කරවීම හරහා විශාල වශයෙන් බදු එකතු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම මේ බදු විරෝධතා, ඒ වගේම අභියාචන මේවා පිළිබඳ කඩිනම් විසඳුම් ලබා නොදීම නිසා ඉතාමත්ම විශාල වශයෙන් මේ පිළිබඳ තීන්දුව తీරන ගන්නේ නැතුව රාජ්‍ය ආදායම විශාල වශයෙන් අහිමි වෙලා තියෙනවා. ඒ වගේම මේ හිඟ බදු මුදල් අය කරගන්නත් කඩිනම් වැඩපිළිවෙලක් රජයේ විදියට ක්‍රියාත්මක කරන්න තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා රේගුව පැත්තෙන් ගත්තත් අපි දන්නවා නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කරන්නේ නැහැ. Tamanta ගාන හම්බෙන්නේ නැත්නම් නිෂ්කාශන ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. රේගුවට භාණ්ඩයක් ආවහම කන්ටේනරයක් ආවහම ඒ කන්ටේනරේට පුළුවන් තරම් දඩ ගහලා තියාගෙන ඉඳලා ඩැමරේජස් කියවලා ඒ රටට එන ආදායමක් නැතුව දීලා අවසානයේදී අර විශේෂ විමර්ශන ඒකකයේ කියලා අරගෙන ඒකෙන් 50%ක් Tamanta හම්බ කරගන්න පුළුවන් විදියට විමර්ශන ක්‍රියාත්මක කිරීම තමයි රේගු දෙපාර්තමේන්තුවේ තියෙන්නේ. ගහන දඩ ආදායමේ භාගයට භාගයක් රේගුවේ නිලධාරීන්ට ගන්න ඕන කමට ක්‍රියාත්මක කරනවා මිස රටේ ආදායමට ඒක එකතු කරන්න කිසිම උවමනාවක් නැහැ. මේ වෙනකොට බදු ගන්න පුළුවන්, බදු අය කරගන්න පුළුවන් හැම එකක්ම නතර කරගෙන හිර කරගෙන ඒ ක්‍රියාත්මක කරන්නේ පුද්ගලික අවශ්‍යතාවය වෙනුවෙන්. ඒ පුද්ගලික අවශ්‍යතාව වෙනුවෙන් වැඩ කරන්නේ නැතුව මේවා සිස්ටම් හදලා මේවා කන්ටේනර් ස්කෑන් කරන්න ඉඩ දීලා මේවා මේ බදු දඩ ගැහුවනම් බදු ගැහුවනම් තමන් කවුද කොච්චරද ගැහුවේ කියලා පුද්ගලයාට අනුව ඒ නිලධාරියාට වග කියන්න පුළුවන් විදියට වැඩ කරන්න පුළුවන් නම් මේ පනත් වෙනස් කරගන්න පුළුවන් නම් රාජ්‍ය ආදායම ඉතාමත්ම විශාල වශයෙන් වැඩි කරගන්න පුළුවන්කම හම්බ වෙනවා. මේ සියලුම ව්‍යාපාරිකයෝ මේ රටට ගෙන්නන භාණ්ඩවලදී හැම දෙයකටම කීයක් හරි ගෙවලා තමයි මේ මොකද්ද කස්ටම් එක හරහා බඩු ටිකක් එළියට ගන්න. ආදායම් සියල්ල රජයට ගෙව්වයින් පස්සේ තවත් ගෙව්වේ නැත්තම් ගන්න බෑ. එහෙම නැත්තම් මාස ගාණක් හිර කරගෙන ඉන්නවා. ඒ හිර කරගෙන ඉඳලා තමන්ට ගාණ හම්බ වෙනකන් ඉඳලා නැත්තම් ඒකෙන් භාගයක් අරගන්න පුළුවන් විදියට වැඩ කරනවා. ඉතින් මෙහෙම කොහොමද රටක් දුවන්නේ? මේ නිලධාරීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න වෙලා තියෙනවා. ඒකට මේ අයට විරුද්ධව සිස්ටම් එක වෙනස් කරන්න වෙලා තියෙනවා. මේ තත්ත්වයේ ඇතුලේ රට ඇතුළට එන සියලුම දේවල් වලට අනවශ්‍ය මිලක් එකතු වෙන්න තියෙනවා. මොකද ව්‍යාපාරිකයෝ ඒ මිලත් එකතු කරලා තමයි පාරිභෝගිකයර දෙන්නේ. එතකොට මේ සියල්ල ඒ විතරක් නෙවෙයි රජය ප්‍රතිපත්ති විදියට සීනි බදු අඩු කරන්න තීන්දු කරනකොට, සීනි බදු වැඩි කරන්න තීරණය කරනකොට, දුම්කොළ බදු අඩු කරනකොට, දුම්කළ බදු වැඩි කරනකොට මේ කස්ටම් එකේ නිලධාරීන් මේ තොරතුරු සියල්ල එළියට දීලා මේ තොරතුරු එළියට අරගෙන ව්‍යාපාරිකයොත් එක්ක කරන ගනුදෙනුව එක බරපතල ප්‍රශ්නයක්. අවසානයේදී ආණ්ඩුවලට තමයි මේ වලට වග කියන්න වෙන්නේ. හැබැයි මේ කරන ක්‍රියාවලිය ඉතාමත්ම වැරදි. මේක නිවැරදි වෙන්න ඕනේ. මේක නිවැරදි කරන්න කටයුතු කරන්න ඕනේ. මේ කටයුතු නිවැරදි කරන්නේ නැත්නම් හැමදාමත් වෙන්නේ මේවා පිළිබඳ එක එක්කිනාට චෝදනා කර කර ඉන්න එක. ඒ චෝදනා කරන එක පැත්තකට තියලා මේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා රේගුව ලංකාවට වැඩිම ආදායමක් එකතු කරන්න තියෙන තැන ඒ තැන තමන්ට ආදායම එකතු කරගන්නේ නැතුව රජයට ආදායම එකතු කරගන්න විදියට වෙනස් කිරීම ඉතාමත්ම කඩිනමින් කරන්න සිද්ධ වෙලා තියෙනවා කියන එක අපි හිතනවා. එහෙම නැත්නම් කොච්චර වැඩ කටයුතු කරත් මේ කටයුතු ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ නැහැ. සුරාබදු දෙපාර්තමේන්තුවත් එහෙමම තමයි. සුරාබදු දෙපාර්තමේන්තුවේ මේ තියෙන සුරාබදු ආදායම ඍජුව රජයට ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා නම් මේ ප්‍රශ්න ගොඩක් විසඳ ගන්න පුළුවන්. බදු ආදායම දෙගුණ කරගන්න පුළුවන් මට්ටම තියෙනවා. නමුත් ඒක ක්‍රියාත්මක නොවන තැනටපත් කරලා තියෙනවා. තියෙනවා. ඒක ඉතාමත්ම කනගාටුයි. මේක එක රයකින් හැබැයි වෙනස් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. එක වෙලාවකින් වෙනස් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. මේ අනවශ්‍ය නීති ගොඩාක් දාලා ඒ රෙඩ් ටේප් හරහා ඒ නීති ඇතුලේ මේ හැම නිලධාරීන්ම මේ ආයතනවල ඉන්න අය තමන්ගේ ආදායම් මාර්ග හදා ගන්නවා මිස රටට ආදායම හම්බෙන්නේ නැහැ. අර HS කෝඩ් එක මේ HS කෝඩ් එක කියලා තහනම් කරලා තිනකොට ඒ සියලු බඩු ටික රට ඇතුලේ තිබුණා. ඒවා කොහෙන්ද ආවේ? ඒවා ආවේ ඔය රේගුවේ ඉන්න උදවියට ගෙවලා තමයි ඇතුලට ගෙනාවේ. ඒ විදිහට තමයි රට ඇතුලේ අපි කොච්චර නීති ක්‍රියාත්මක කරත් ඒකට ඕනි විදිහට වැඩ කටයුතු ටික කරේ මේ නිලධාරීන් තමන්ට ඕන විදිහට. ඒ නිසා මේ සියල්ල නිවැරදි කරගන්නේ නැතුව අයවැය ලේඛනයකින් විතරක් එහෙම නැත්නම් රජයකට විතරක් මේ කටයුතු කරන්න බෑ. සියලු දෙනා ඒකරාශී වෙලා මේ සියලු වැරදි කරන දේවල් නිවැරදි කර ගැනීමට අපි කටයුතු කරන්න ඕනේ කියන එක මතක් කරමින් මේ වෙලාවේ අදහස් යෝජනා ඉදිරිපත් කරලා මේක වෙනස් කරලා අපි අපේ වැරදි කතා කරගෙන ඔබ ඔබේ වැරදි කතා කරගෙන තම තමන් වෙනස් වෙලා දේශපාලඥ විදියට අපි මිනිස්සු විදියට ඔබ හැම කෙනෙක්ම රාජ්‍ය නිලධාරින විදියට ඔබ තමන්ගෙන් පටන් අරගෙන මේ සංශෝධනය මේ වෙනස කරොත් තමයි මේ අයවැය ලේඛනෙන් පෙන්වලා තියෙන එහෙම නැත්නම් අපි හැමෝම බලාපොරොත්තු වෙන මේ රටේ වෙනස හදලා අපේ රට සංවර්ධිත රටක් බවට පත් කරන්න පුළුවන් වෙන්නේ කියන එක මතක් කරමින් මම නිහඬ වෙනවා. බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි.